ගරු නලින් හේවගේ නියෝජ්‍ය ඇමතිතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසන ආරෝඪ සභාපතිතුමනි, ඕනම රටක සංවර්ධනය ගත්තොත් ඒ රටේ විභවතාවයන් ඒ රටේ සංවර්ධනයට යොදා ගන්නවා. සමහර රටවල් සංවර්ධනය වෙලා තියෙනවා විශේෂයෙන්ම තෙල් හින්දා, සමහර රටවල් දියුණු වෙලා තියෙනවා මුතුමැණික් හින්දා, රිදී හින්දා, සමහර රටවල් රත්තරන් හින්ද එහෙම නැත්නම් මිනිරන් හින්ද දියුණු වෙලා තියෙනවා. එයටින් ගත්තට පස්සේ අපේ රට සංවර්ධන මූලෝපායන් හොයාගෙන යද්දී අපි විශ්වාස කරනවා කෘෂිකර්මාන්තයට ප්‍රබල තැනක් තියෙයි කියලා අපි විශ්වාස කරනවා. හැබැයි අද උදේ ඉඳලා අපි දැක්ක මේ විපක්ෂයේ සංවාදය ඇතුලේ අද කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන්, ගොවිය සම්බන්ධයෙන්, ජනතාව සම්බන්ධයෙන් අඬනවා, වැළපෙනවා, පොළවේ හැපෙනවා. එහෙම හැපෙන විපක්ෂය මේ රටේ කෘෂිකර්මාන්තයට ඇදලා දැම්මේ කොතෙන්ද? මේ රටේ නිදහස ගන්නකොට දළ ජාතික නිෂ්පාදිතයෙන් 49%ක් දායකත්වය දීපු කෘෂිකර්මාන්තය අවුරුදු 76ක් ගියාට පස්සේ මේ කෘෂිකර්මාන්තය වැටලා තියෙනවා 107-8 ප්‍රමාණයට වැටිලා. එහෙම තියදී තමයි මේ ගොවිය ගැන කඳුළු හලන්නේ. එහෙම තියදී තමයි මේ අභිමානවත් කෘෂිකර්මාන්තයක් ගැන කතා කරන්නේ. ඉතින් අපිට මේ විපක්ෂය සම්බන්ධයෙන් අද මේ මාතෘකාවට කියන්න දෙයක් නැහැ. අද අලවලට පණ උපද්ද රුපියල් 60 ඉඳලා 80 දක්වා වැඩි කළා කියන්න දෙයක් නැහැ. ඒක හොඳයි. ලුණු වලට පණ රුපියල් 10 බද්ද 50 දක්වා වැඩි කළා කියන්න දෙයක් නැහැ. හොඳයි. අද මොනවද කියන්නේ? අද විශේෂයෙන්ම දැන් කලින්නම් මුලසනාරූඪ සභාපතිතුමා තිබුණා සතියේ බොරුව. ඒක අපි බින්දා. ඊට පස්සේ තිබුණා දවසේ බොරුව. ඒක බින්දා. දැන් චාමර මන්ත්‍රීතුමා මේකට චුට්ටකර කලින් කෑ ගහලා ගියා. ලුණු සම්බන්ධයෙන් මහා අඳෝනාවක් නගලා මේ බද්ද පණවන්න අපි ප්‍රමාද වුණා. ඒක හින්දා ඊට කලින් ලුණු ඇති තරම් ලංකාවට ගෙනාවා කියලා. දැන් වසන්ත ඇමතිතුමා එකින් එකට මාසෙන් මාසෙට කිව්ව ගෙනාවු ලුණු ප්‍රමාණය. දැන් ඒ මන්ත්‍රීතුමා කෝ කියපු බොරුවට මොකද වුනේ? පැය එකහමාරක් යනකොට ඒ බොරුව ගලේ ගහලා කුඩු කරලා ඉවරයි. ඊට පස්සේ අපේ කනගාටුව තමයි චාමර මන්ත්‍රීතුමා නම් කමක් නැහැ කියන්නේ. අපේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමා මද්දුම බණ්ඩාර මන්ත්‍රීතුමා ලුණු අල්ලගත්තේ නැහැ, අලල්ලගත්තා. අලල්ලගෙන කිව්වා ඒ පද්ද පනවන්නට කලින් මාසේ මෙච්චර ගෙනිලා තියෙනවා. වසන්ත ඇමතිතුමා ඊට මාස ගානකට කලින් ඒව කිව්වා. බලනකොට ඒ ගානම තමයි. ඒ කියන්නේ කලින් සතියක් තිබිච්ච බොරුව, දවසක් තිබිච්ච බොරුව, පැයක් තිබිච්ච බොරුව දැන් කියනකොටම අනිත් පැත්තෙන් කුඩු කරලා ඉවරයි. මේ වගේ විපක්ෂයක් ඉතිහාසයේ අපි කවදාකවත් දැක්කේ නැහැ. මේ තරම් අසරණ වෙච්ච විපක්ෂයක්. කනගාටුවට කරුණ ඒක. රටක සංවර්ධනයට හොඳ විපක්ෂයක් අවශ්‍යයි. තාර්කික බුද්ධිමත් විවේචන කියන විපක්ෂයක් අවශ්‍යයි. අද දවසේ කනගාටුවට තමයි ඔවුන් කියන කරුණක් විනාඩියක් යන්නට කලින් අනිත් පැත්තෙන් කඩලා බිඳලා සුණු විසුණු කළ දාන තත්ත්වයෙන් පරිවර්තනය වීම සම්බන්ධයෙන් අපිට විපක්ෂය ගැන තියෙන කනගාටුව. විශේෂයෙන්ම අපි දන්නවා මේ ගොවි ආරක්ෂා කරගන්න ඕන. අපි දන්නවා කොරෝනා වලින් පස්සේ මුලාසන ආරූඪ කර සභාපතිතුමා ලෝකේ නැවත සංවාදයක් ඇති වුණා ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන්. මොකද සමහර රටවල් හිතුණා සල්ලි තමයි ප්‍රබල, සල්ලි කාලා ජීවත් වෙන්න පුළුවන් කියලා. හැබැයි මාසයක් දෙකක් තුනක් රට වහනකොට සල්ලි කාලා ජීවත් වෙන්න බෑ කියන එක තේරුණා. නිෂ්පාදනය වැදගත් කියන එක තේරුණා. ඒ අපි හිතුවටත් කලින්. ඒ නිසා අපේ රටේ නිෂ්පාදනයේ බිඳවට්ටපෙක තමයි මේකට ප්‍රශ්නේ වුනේ. ඒ නිසා අපි මේ දේශීය ගොවිය රැකගන්න ඕන. දේශීය ගොවිය ආරක්ෂා කරගන්න ඕන. ඒ නිසා තමයි අපි වෙළඳ භාණ්ඩ බද්දක් ඒ ගොවිය රැක ගැනීම වෙනුවෙන් ආණ්ඩුව පැත්තෙන් ඉදිරිපත් කරන්නේ. මේක විතරක් කළා මේක රැකගන්න බෑ. විශේෂයෙන් අපි දන්නවා ලෝකයේ ක්‍රියාත්මක වෙන්නේ සාපේක්ෂ වාසි පිරිවැය න්‍යාය. ඒ නිසා එක එක රටවල් ඒ රටවල තියෙන සම්පත් අනුව, තාක්ෂණය අනුව ඕන් නිෂ්පාදනය කරනවා. ඒ අඩුවට නිෂ්පාදනය කරන දේවල් එන්න දෙන්නත් ඕන. හැබැයි එනකොට තමන්ගේ දේශීය නිෂ්පාදන දේශීය ගොවිය ආරක්ෂා කරගන්නත් ඒ රට මැදිහත් වෙන්න ඕන. අපි දැක්ක උදේ විපක්ෂ නායකවරයා මෙතන සඳහන් කරනවා මේවෙන් ගොවියට ලාභිකුත් නැහැ, මේවෙන් පාරිභෝගිකයට ලාභිකුත් නැහැ. හැබැයි එතුමට අමතකුණා 2015 සීනි වංචාව. එතුම කියන එක හරි. එතුම කියන්න ඕන එතුමගේ කණ්ණාඩි ගාවට ගිහිල්ලා එතුමගේ මූණ දිහා බලාගෙන මේ කියන්න ඕන. මේකෙන් ගොවියට වාසිත් නැහැ, මේකෙන් පාරිභෝගිකයට වාසිත් නැහැ. සීනි බදු වංචාවෙන් කෝටි ගණන් ඒ සජිත් ප්‍රේමදාස මහත්මල හිටපු ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටපු ආණ්ඩුවට ගත්තා. ඒක තමයි අද ඇහිලා කියන්නේ. ඒක නිසා මේ බදු පැනෙව්වේ මේ ගොවියා රැක ගැනීමෙන් තමයි. මේක ගොවියන් රැක ගැනීමෙන් මේක විතරක් කළා හරියන්නේ නැහැ. අනිත් පැත්තෙන් ගොවිය විශේෂයෙන්ම ගත්තට පස්සේ අල ගොවිය ඉන්නේ 20,000ක් විතර, ලුණු ගොවිය ඉන්නේ 7,000ක් විතර. හැබැයි පාරිභෝගිකව කර සභාපතිතුමා විශාල ප්‍රමාණයක් ඉන්නවා. පාරිභෝගිකයන හිතන්නත් ඕන. එනිසා මේ ගොවිය සම්බන්ධයෙන් බදු ගහලා විතරක් කරියන්නේ නැහැ. වර්තමාන රජයේ එතන විතරක් නෙමෙයි අවධානය යොමු කරලා තියෙන්නේ. විශේෂයෙන්ම අඩු පිරිවැයකට මේව නිෂ්පාදනය කරන්න ඕන. අඩු පිරිවැයකට නිෂ්පාදනය කරොත් තමයි ගොවියට ලාභයක් එන්නේ. එනිසා නිෂ්පාදන පිරිවැය අපි අවම කරන්න ඕන. ඒ වෙනින් ගොවියට සහනාදා ටික දෙන්න ඕන. ගොවියට හොඳ බීජ ටිකක් දෙන්න ඕන. ගොවියට හොඳ පොර ටිකක් දෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි තාක්ෂණය දෙන්න ඕන. අද ලෝකේ ගත්තොත් අපේ රට වර්ග කිලෝමීටර් 65000ක් තියෙනවා. නෙදර්ලන්තයේ තියෙන වර්ග කිලෝමීටර් 41000යි. හැබැයි නෙදර්ලන්තයේ අවුරුද්දකට ඩොලර් බිලියන 136ක කෘෂිකාර්මික දේවල් හදලා අපනයනය කරනවා. එහෙමයි ඒ රට තියෙන්නේ. අපේ රටට වඩා කුඩා රටක් වුණත් ඩොලර් බිලියන 136ක කෘෂිකාර්මික දේවල් හදලා අපනයනය කරන රටක්. අපි 65000ක් තියාගෙනත් ඩොලර් බිලියන ගණනාවක කෘෂිකාර්මික දේවල් පිටරටින් ගේන රටක්. ඒ නිසා අපි හිතනවා මේ බදු පැනවීමෙන් විතරක් මේක ආරක්ෂා කරගන්න බෑ. ගොවිය රැකගන්න තවත් ගොඩාක් දේවල් සිද්ධ වෙන්න ඕන. නිෂ්පාදන තාක්ෂණය මේකට ගේන්න ඕන. නිෂ්පාදන පිරිවැය අවම කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි මහා පරිමාණ කෘෂිකර්මාන්තයට යන්න ඕන. ඒකක පිරිවැය අඩු වෙන්නේ මහා පරිමාණ කෘෂිකර්මාන්තය ඇතුලේ. ඒකින්ද අපි හිතනවා ඒ වගේ දැවැන්ත වෙනස්කම් ටිකක් ඇතුලේ තමයි ගොවියත් රැකගෙන පාරිභෝගිකයත් රැකගෙන දෙකම රැකගෙන යන්න පුළුවන් වෙන්නේ ඒ වගේ දැවැන්ත වෙනසක් ඇතුලේ. ඒක කවදාකවත් විපක්ෂ කළේ නැහැ. අද මේ කිඹුල් කඳුළු හෙළුවට විපක්ෂයේ පැත්තෙන් හැමදාමත් ගොවියට වින කරපු එක කරේ. තිවිච බීජ ගොවි පොළවල් ටික වහලා බාල පොරගෙනෙල්ලා කාබනික පොරවක පොරයකට ගිහිල්ලා කෘෂිකර්මාන්තය හාන්සි කරේ විපක්ෂය. එමයි කෘෂිකර්මාන්තයට සැලකුවේ. හැබැයි අද වර්තමාන රජය එහෙම නෙවෙයි. විශේෂයෙන් මේ ගොවියගේ දුක හඳුනන ඒ ගොවියගේ කඳුල හඳුනන මේ රටේ ගොවිය වෙනුවෙන් වීතික මිලදී ගන්න වැඩ පිළිලා හැදුවා. ඒ හිස්සෙච්ච වී ගබඩා ටික නැවත පවිත්‍ර කරලා සුද්ධ කරලා ඒ වැඩ පිළිවෙල ටික හැදුවා. පොහොර සහනාධාරයේ ගොවිය පැත්තෙන් දුන්නා. ආණ්ඩුව මැදිහත් වෙලා වී මිලදී ගැනීමේ ක්‍රියාවලියකට ගියා. පසුගිය කාලේ අපි එහෙම දැක්කේ නෑ.
ඔබතුමා කාලේ තව විනාඩි දෙකයි ගන්න.
රාජ්‍යාන්තරයෙන් සම්පූර්ණයෙන් බිඳවට්ටල තුමන්ලා තිබුණේ. එහෙම තිබුණේ. ඒක නිසාද මේ විපක්ෂය සම්බන්ධයෙන් මේ නගන චෝදනා සම්බන්ධයෙන් අපිට තියෙන බලවත් කනගාටුවක් කියන එක තමයි පළවෙනි සඳහන් කරන්න ඕන. ඒ වගේම තමයි මේ සුරාබුද්ධ සංශෝධන පිළිබඳවත් වචනයක් කියලා මම එකට අවසන් කරන්නම්. විශේෂයෙන්ම අපි දැක්කා මේ වෙනකොට බිලියන රුපියල් බිලියන 10.5ක් තියෙන බාණ්ඩාගත අයවෙන්. පෞගිය කාලේ ඔයාලා ගත්තේ නැහැ. ඔයාලගේ ගජ යාළුව කරේ. ඒ කලින් ගජ යාළුව කළා. පස්සේ ඔයාලම මේ බිස්නස් එක පටන් ගත්තා. මේ බිස්නස් එක ගත්තොත් අර ආණ්ඩුවේ ඉන්න හිටපු ආණ්ඩුවේ හිටපු මැති අතුරුන්ගේ නම් ගණනාවක් කියන්න පුළුවන්. මේ බදු කෙවල් නැත්තේ ඔයාලා. ඒ නිසා තමයි අද ඒක කතා කරන්නේ නැත්තේ. මොකද ඔවුන්ගේම නම් කියවෙන හින්දා අද ඒක වැඩියෙන් ඇල්ලුවේ නැහැ. අල්ලන්න බෑ. ওই නම් ටික මට කියන්න අවශ්‍යතාවයක් නැහැ. අද මේ බිස්නස් එක කරන්නේ විපක්ෂේ ඉන්න හිටපු ඇමතිල තමයි මේ බිස්නස් එක කරන්නේ. එයාලා තමයි මේ ආණ්ඩුවට පොළු තියලා තියෙන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කතා කරන්න බෑ. බිලියන 10.5ක හිග තියනවා පොළු තියනවා ආණ්ඩුවට. ඔවුන්ම මේ ව්‍යාපාරي කරන නිසා. අද නම් ටික ඉතින් ඔයාලා දන්නවා. අයියේ මේ හොද මට දාන්න ඕනේ නෑ. ඔයත් දන්නව මමත් දන්නවා. නම් දන්නවා මේක පොලිටිව කවුද කියලා දන්නවා. ජෝන්ස්ටන් ගේ ඉඳලා ඕන්නම් දිගටම නම් ටික කියන්නම් ඔයාලට අහගන්න ඕන්නම්. ඔයත් දන්නව මමත් දන්නවා. නිකන් කාලේ ගන්න මම සූදානම් නෑ. ඒක නිසා බිලියන 10.5 පොළු කියලා තියන්නේ වැඩිපුර තියන්නේ පොළු වලින් හිටපු ඇමතිවරුන්ගේ හිටපු മന്ത്രിවරුන්ගේ ඉස්කාගාර වලින් කියන එකත් ඔයත් මතක තියාගන්න කියන එකත් කාරණාත් මතක් කරන්න. ඒ නිසා ඒක අල්ලන්නේ නැහැ. ඒක කතා කරන්නේ නැහැ. ඒක නිසා අර කනත්තක් ගාවින් යනකොට අහකබලාගෙන දුවන වගේ ඒක අල්ලන්නේ නැතුව මේක අල්ලගෙන යනවා. ඒක ඇල්ලුවත් ඒකත් විනාඩි 5ක් යනකොට පුඩුපට්ටම් කරලා තිනවා අපේ වසන්ත සමරසිංහ අමාත්‍යතුමා ඇතුළේ මේ කණ්ඩායම.
ඔබතුමාගේ කාලය අවසන්යි ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි.
මේ බදු පැනවීම හොඳ එකක් හැටියට දකින්න. එහෙම නැතුව මේක නැවත අර ඕනම දෙයකින් ආණ්ඩුවට ගහලා කුජිත වෙන්නේ නැතුව හොඳ දේ හැටියට දකින්න කියන ඉල්ලීමක් කරන්න කැමතියි.